ชามิ
ธัมมังสรณังกัจฉามิ
ดุติยัมปิพุทธังสรณังกัจฉามิดุติยัมปิธัมมังสรณังกัจฉามิดุติยัมปิสังฆังสรณังกัจฉามิทุติยัมปิพุทธังสรณังกัจฉามิทุติยัมปิธัมมังสรณังกัจฉามิทุติยัมปิสังฆังสรณังกัจฉามิสรณากัมมังสัมปุญญังทานาติปาตาวิรมณีสิกขาปดังสมาทิยามิอภินาดานาวิรมณีสิกขาปดังสมาทิยามิกามิสุมิจฉาจาราวิรมณีสิกขาปดังสมาทิยามิมุสาวาทาวิรมณีสิกขาปดังสมาทิยามิภิกษุณาวาจาสิกขาปดังสมาทิยามิภรุษาวาจาวิรมณีสิกขาปดังสมาทิยามิสัมปักขลาภาวิรมณีสิกขาปดังสมาทิยามิจฉาอาจีวาวิรมณีสิกขาปดังสมาทิยามิทิสารณีนสัทธิงอาจีวอัตถมกสีลังธัมมังสาธุคังสุรักขิตังขัตวาอัปมาเดนสัมภาเดตัมบันสัมมตาจักขวาลิสุอัตรากัจฉันตุเดรธาสัทธัมมังมุนิราจัสสุนันตุสัทธมุคคตังธัมมัสสวนคาโลอยัง บทันทา ธัมมัสสวนคาโลอยัง บทันทา ธัมมัสสวนคาโลอยัง บทันทา นะโมตัสสะ บะคะวะโต อะระหะโต สัมมาสัมพุทธัสสะNamo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Abhinyeyam abhinyatam bhavetabbancha bhavitamPahatabhaṁ pahinam me tasmā buddhosmi brahmanoti Vasanavanta kārmika pinnatuni මුළු තුන් ලෝක ධාතුවටම සදහම් මහා නිවන් සෝයේ බෙදා දෙමින් මුළු තුන් ලෝක ධාතුවක් සනසා වදාළ දසබල දහාරී වූ සරුවඥ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලෝතුරු සම්බුද්ධ රාජ්‍යයක් අභිමුවේ තබාගෙන ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කටයුතු වූ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්මයට අනුරූපව ප්‍රතිපත්ති දහමින් මෙහෙවෙන අස්ථාර පුද්ගල මහා සංඝරත්නය පෙරටුවේ තබාගෙන මේ දායක මව්පිය දූ දරුවන් සූදානම් වන්නේ මහා ධර්ම දානමය පීකමක් සිද්ධ කරන්න. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිනා කල දේශනා කළා මේ ලෝතුරා බුදුසසුන යම් කෙනෙකුට පිහිට පිණිස පවතිනවා නම් ඒ පවතින්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා කියලා. මේ ආචාර්යතුමන් ඇත්තටම ධර්ම ගවේෂී කෙනෙක් නිසා, ධර්මයේ සොයා යන කෙනෙක් නිසා, ඒ වගේම මේ ලෝක ධාතුවේ වැඩ සිටින සත්පුරුෂ ස්වාමීන් වහන්සේලා හොයාගෙන ගිහිල්ලා උන්වහන්සේලාගෙන් ලබන්න පුළුවන් යම් ධර්ම සැනසෙල්ලක් ඇද්ද එය ලැබීම පිණිස අපවත් සොයාගෙන ඇවිල්ලා මේ ධර්ම දානමේ පින්කමට ආරාධනා කළා. ඉතින් එතුමන්ටත් මේ පින අනුමෝදන් වේවා. ඉක්මන් ආත්ම භාවයකදීම චතුරාර්ය සත්‍ය අවබෝධයට කැමින ශාන්තමා නිවනින් සැනසෙන්න එතුමන්ට මේ මහා ධර්ම දානමේ කුසලය හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ස්වාමීන් වහන්සේ භාග්‍යවන්තයි, මොකද මට මෙවන් ධර්ම දානයක් මේ මව්පිය දූ දරුවන්ට බෙදා දෙන්න වාසනාව ලැබීම. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වත්නි දේශනා කරනවා නිවන් දොරටු පහක්. ඒ නිවන් දොරටු පහෙන්ම අවසාන වශයෙන් සම්වර්ෂණයේ ඥානයට හසු කරලා යම් කෙනෙක්ට මේ දුකින් නිදහස් වීමේ වාසනාව ලැබෙනවා කියන බව උන්වහන්සේ දේශනා කළා. සද්ධර්මය දේශනා කිරීම නිවන් දොරටුවක්. දැන් ස්වාමීන් වහන්සේ ඉන්නේ නිවන් දොරටුවක් ගාව. මා මේ දේශනා කරන වචනයක් පාසාම සති සමාධි ප්‍රඥාවෙන් යුතුව ඒ වගේම ඒ දේශනා කරන කාල පරාසය තුල ස්වාමින් වහන්සේ භාවනාවකට සමවැදුනාසේ පංච නීවරණ ධර්මයන් වලට තමන්ගේ සිතේ උපදින්න ඉඩක් දෙන්නේ නැතුව හොඳ සිහියෙන් යුතුව මේ ධර්මය දේශනා කරන විට උන්වහන්සේට ඒ කාලත්‍රය භාවනාවක් බවට පත් වෙනවා. ඉතින් එහෙම සිහිය පිහිටවාගෙන දේශනාවක් කරනකොට ඒ දේශකයාණන් වහන්සේට ඒ පංච නීවරණ ධර්මයන් සිතේ උපදින්න ඉඩ පහසුකම් සලසා නොදීම හේතුවෙන්ම උන්වහන්සේ නිවන් දොරටුවක් ගාවට පිවිසෙනවා. ඒ වගේම දෙවනි නිවන් දොරටුව තමයි සද්ධර්ම ශ්‍රවණය. මේ මව්පිය දූ දරුවෝත් ඒ තමන්ගේ සිත ඒ දේශනාව අසන වෙලාවේදී වික්ෂිප්ත නොවී සති සමාධි ප්‍රඥා උපදවාගෙන පංච නීවරණ ධර්මයන් වලට තමන්ගේ සිතේ උපදින්න ඉඩක් නොදී මේ ධර්මයේ ශ්‍රවණය කරනවා නම් ඒ ශ්‍රවණාභිලාෂයක් භාවනාවක් නිවන් දොරටුවක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ස්වාමීන් වහන්සේ ඉන්නේ නිවන් දොරටුවක් ගාව, මේ මව්පිය දූ දරුවෝත් ඉන්නේ නිවන් දොරටුවක් ගාව. තුන්වෙනි නිවන් දොරටුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සද්ධර්ම සද්ධායනය. දැන් අපි සාමාන්‍යයෙන් පිළිත් එහෙම සද්ධානා කරනකොට අපිට තේරෙනවා අපේ මනස කොයිතරම් සංසිධීමකට පත් වෙනවද කියලා. ඒ වගේම අත්නිරුක්ති සහිතව සද්ධානාවක් සිද්ධ වෙනොත් ඒ පංච නීවරණ ධර්මයන් සිතේ උපදීන්නේ ඉඩක් නැති හින්දා ඒ සද්ධායනාවක් භාවනාවක් හැටියටයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට තිංවාක්‍ය යම් කෙනෙක් සති සමාධි ප්‍රඥා උපදවාගෙන යම් සූත්‍ර හෝ ධර්මය හෝ දේශනාව එහෙම නැත්නම් සද්ධායනා කරනවාද එයක් නිවන් දොරටුවක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. හතරවෙනි නිවන් දොරටුව තමයි තිංවාක්‍ය ධර්ම සම්මාර්ෂණය. නැවත නැවත අපි ඇසූ ධර්මයේ නැවත මානසිකාරය කරන්න. එහෙම නැත්නම් නැවත නැවත එය සිතේ උද්දීපනය කරගන්න අපට අවකාශය ඇති කරගන්නවා නම් ඒ නිසා අපිට ඒ කාලත්‍රය තුළ අපේ සිත ඒ නීවරණ ධර්මයන්ගෙන් මුදවාගෙන සිත සමාහිත කරගන්න පුළුවන්කමක් ලැබෙනවා නම් එයක් නිවන් දොරටුවක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ වගේම පස්වෙනි නිවන් දොරටුව තමයි තින්වාකි සමත විදර්ශනා භාවනාව. ඒ කියන්නේ අපි හුඟක් වෙලාවට භාවනා පන්ති වලට යනකොට අපි හිතනවා මේ පරයන්ත භාවනාවෙන් විතරක්ද මේ අවබෝධයට පත් වෙන්න පුළුවන් කියනවා. හුඟක් වෙලාවට අනිත් කොටස අතහැරලා දාන ස්වභාවයක් තියෙනවා. ඒක නිසා මේ අවසාන කොටස තමයි භාග්‍යවතුන් වහන්සේ පස්වෙනි ව්‍යායාමයේ හැටියට තමයි සමත විදර්ශනා භාවනාව පුරුදු පුහුණු කරන්න කියලා කිව්වේ. එයක් නිවන් දොරටුවක්. එතකොට ස්වාමීන් වහන්සේ දේශනය දේශකයාණන් වහන්සේ හැටියට දේශක දොරටුව ගාව නිවන කරමුණු කර සිත් ඇතිවී ඉන්න මේ මෞඛ්‍ය දූ දරුවෝ දේශනාව ශ්‍රවණයමය පැත්තෙන් නිවන් දොරටුවක් ගාව ඉන්නවා. ඒක නිසා අපි දෙපාර්ශ්වයේම හේතු සම්පත් සම්පූර්ණ වී ඇත්නම් මේ දේශනාව අවසානයේදී අප හැම දෙනාටම සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ඵල මාර්ගාවබෝධයෙන් අමා නිවනට පත්වීමට මේ පුණ්‍ය ශක්තිය ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනාව ඇති කරගමු. තිංවත්නි ධර්ම සාභය තුළ දැන් මේ ස්වාමීන් වහන්සේ අර ඉස්සෙල්ලා කියවූ කාරණාවත් දිහා බලනකොට හුඟක් විදේශගත භික්ෂුන් වහන්සේලා එහෙම නැත්නම් විදේශීය වශයෙන් බුදුදහම කියවලා මේ අවබෝධයේ පැත්තට එන්න හදන අය හුඟක් වෙලාවට පෙන්වාට දෙලින්ම කියවන්නේ සතිපට්ඨාන සූත්‍රය. මේ දේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා හරියට සීලේක පිළිපදා ඒ කියන අනුගත වැඩපිළිවෙලට එකතු වුණ සද්දිනක් ඇතුළතදී මේක නිමාවටපත් කරන්න පුළුවන් කියලා. ඉතින් මේ අදිෂ්ඨානය අපි හැමදෙණෙක් සංකේතේම පවතිනවා. එසේ නමුත් දැන් ස්වාමීන් වහන්සේලාට අවබෝධය තියෙනවා ආරණ්‍ය වාස වලට ආවහන් පස්සේ විදේශගත භික්ෂුන් වහන්සේලා ගොඩාක් අය අර වත්පිළිවෙත් කරන්න නැතුව ඒ වගේම දානශාලාවේ වත බුද්ධ වත ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ශික්ෂාපදීය වශයෙන් තියෙන ඒ වත්පිළිවෙත් පවා පැත්තකට විසික් කළා දාලා දැඩි වීර්යයෙන් භාවනා කරනවා. ඉතින් ඒ දැඩි වීර්යයෙන් පරයන්ක භාවනාව කරාට තින්වත් සිත වැඩෙන්නේ නැහැ. නේද? දැන් අපි සාමාන්‍යයෙන් අද ගහක් පැල කළා අපි ඒකට පුළුවන් තරම් වතුර දාන්න වතුර අවශ්‍යයිනේ. නමුත් ඒ වතුර වැඩිපුර දැම්මොත් මොකද වෙන්නේ? ගහ මැරිලා යනවා. පොහොර අවශ්‍යයි. නමුත් පොහොර වැඩිපුර දැම්මොත් සහ මැරිලා යනවා. කිරුවෙලි අවශ්‍යයි. නමුත් වැඩිපුර වැඩමත් එහෙම ඒත් මරණයට පත් වෙනවා. සිත කියන්නේ මේ වගේ ධර්මතාවයක්. අපි දැඩිව අද හිතවල හිත ඵල ලැබේවා කියලා යම් කෙනෙක් හිතනවා නම් ඒක මේ මුලාවකට පත්වීමක්. ඒ කියන්නේ සිතේ වැඩෙන ප්‍රමාණය තම තමන් තේරුම් අරගෙන ඕනේ. ඒ වැඩෙන ප්‍රමාණය විශේෂයෙන් ගිහි ගෙවල් වල ජීවත් වෙන පින්වතුන් හැටියට ඉතා සංකීර්ණ ජීවිත ගත කරන්නේ. එහෙම වුණා ඒ ජීවිතේ කොටසක් මේ සැනසෙල්ල වෙනුවෙන් වියදම් කරගෙන මේ ධර්මතා පරිපූර්ණයට එකතු වෙනවා. එතකොට දැන් ස්වාමීන් වහන්සේ මේ මෞපියන්ගෙන් ඇහුවොත් ඔගොල්ලෝ මෛත්‍රී භාවනාව කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ මෞපිය දූ දරුවෝ තර අපි න්‍යායාත්මක වශයෙන් වැඩසටහන් වලදී උගන්වන ඒ සියලු සත්‍යයන් ඊළඟට දස දිශාවලට ඒ විදිහට කියලා විස්තරයක් ස්වාමීන් වහන්සේට කියාවා. නේද? නමුත් අපි ප්‍රායෝගික ජීවිතේ අපේ ජීවිතය
මෛත්‍රී භාවනාවක් බවට පරිවර්තනය කරගෙන තියෙනවද කියලා තමන්ගේ සිතෙන් විමසන්න පුළුවන්. දවස පුරාම මෛත්‍රී භාවනාවෙන් ජීවිතේ ගත කරන්න. මේ එහෙම ප්‍රායෝගික ජීවිතේදී අපිට එකතු වෙන්න පුළුවන්කම ඇති වෙන්න ඕනේ භාවනාවේ පැත්ත දියුණු කරනකොට. දැන් ස්වාමීන් වහන්සේට මතකයි එක වස් කාලයකදී මා සිංහරාජ අඩවියේ ඒ පූජාලේ නාරාණේ වැඩ ඉන්නකොට තව ජර්මන් ජාතික භික්ෂුවකුත් වස්වසා සිටියා. ඉතින් ඒ සේනාසනයට ඇතුළු වෙන්න තියෙන ගම්පියේ ගඟක් ගලාගෙන යනවා මගුරු ගඟ කියලා. ඒ ගඟ හරහා ඒ දඬු පාලමකින් තමයි ස්වාමීන් වහන්සේ සෙනසුනට එගොඩ මිගොඩ දෙන්නේ. ඉතින් මහා ගම්බතුර ආපු දවසට මේ ඒ දඬු ගහගෙන යනවා. ගියාන් පස්සේ දාණය වැරදී යන අවස්ථාව එනවා. ඉතින් ඒ වෙලාවට ගමේ මිනිස්සු මොකද කරන්නේ? අර දාන බඩු ඔක්කොම පිටේ දැඳගෙන මේ පැත්තට කීනල කොහොම හරි ඇවිල්ලා අපිට ඇවිල්ලා අමුණෙන් හරි දානේ පූජ කරලා යන්න. ඉතින් කැපකරමාත්‍යෙකුත් ඉන්න හින්දා අපි දානේ සකසලා ඉන්න සංඝයා වළඳන තමන්ගේ බණ භාවනා කටයුතු කරගන්න. ඉතින් මෙහිම වස් කාලයකදී මෙහිම දානේ වැරදී ගිය අවස්ථාවකදී අපි පාන්දර ඇවිල්ලා මේ දානේ සකසනවා. ඉතින් සකසනකොට මේ අපි පහට කැඳෙහිම හදලා තියලා මේ ගෙඩියෙක් ගෙවුවාම මේ ජර්මන් ස්වාමීන් වහන්සේත් වැඩිය. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අපිට කිව්වා අනේ ස්වාමීන් ඔබ වහන්සේලා මේ මානසික මහ විශාල දුකක් විඳිනවා. එහෙම කියලා මම කොහොමද ස්වාමීන් මේ දැන් ඔබ වහන්සේ හිටියත් නැතත් අපි මේ හැම සංඝයා වහන්සේ කෙනෙකුටම දානේ සම්පාදනය කරන්න ඕනේ. ඒක නිසා අමුතු වීර්යයක් ඒ වෙනුවෙන් යොදන්න නැහැ. ඉතින් ඔබ වහන්සේත් වැඩ ඉන්න හින්දා ඒ දාමේ වහන්සේත් ලබනවා. ඒක කුච්චර සතුටක්ද කියලා. ඉතින් ඒ වෙලාවේ ඒ ශානසිකව නෑ ඒක මහා කරදරයක් නේද කියලා. ඉතින් මං කිව්වා අර තියරි කොටසේදී එහෙම තමයි න්‍යායාත්මක පැත්තේ මෛත්‍රී භාවනාව එසේ වුවත් මේක තමයි ප්‍රායෝගික මෛත්‍රී භාවනාව. ඔබ වහන්සේගේ සීල සමාධි ප්‍රඥා වැඩේවා කියලා හිතලා මේ පාන්දර එකට දෙකට නැකිතල ඇවිල්ලා මේ දානේ සකසල ඔබ වහන්සේට පූජ කරන්නේ ඔබ වහන්සේට මේ පත්‍ය දානේ දිව්‍ය ආහාරයක් බවට පත් වෙන ඔබ වහන්සේට මේ පංච බල ධර්මයන් ලැබිලා සුවසේ ඒ තමන්ගේ පාරමී පරිපූර්ණණයට පහසු විවරණයක් වේවා කියලා මහා මෛත්‍රීකින් තමයි අපි මේ හැම දෙයක්ම කරන්නේ. ඉතින් මේක මෛත්‍රී භාවනාව මේක තමයි ප්‍රැක්ටිකලි කරන්න තියෙන්නේ කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ කිව්වා මම පොත්වල නීති ඉස්සෙල්ලා ඒක දැකලා නැහැ කියලා. ඒ කියන්නේ පොතල සීමා විච්ච මෛත්‍රී භාවනාවක් නෙමෙයි තියෙනවා. ඒ අපේ ජීවිතවලදී මේ අපේ එදින්දා පැවැත්ම ඒ හැම දෙයකදීම පින්වත් මෛත්‍රී සහගත සිටිවිලි ඇතිව ජීවිතය ගත කරනවා නම් අපිට අමුතු පන්ති අවශ්‍ය කරන්නේ නැහැ. පන්ති අවශ්‍ය කරන්නේ මඟ පෙන්වීමක් ඇති කරගන්න තමයි. ඒ වගේම මේ අනිකුත් භාවනා ක්‍රමවලදී වුණා අපි හිතමු දැන් රූපේ පිළිබඳ වූ ප්‍රශ්නයක් කියලා. සාමාන්‍යයෙන් අපි ප්‍රිය රූපයක් ලස්සන රූපයක් දැක්කහම ඔන්න වඩන්න පටන් ගන්නවා මේක අසුබයි අසාරයි කියලා. ඒ වෙලාවට වඩන්නෝ පෙර වඩා තියෙන සිතකට රූපේ කියන එක දෙයක් නෙමෙයි. ඒක නිසා පෙර අපි අවබෝධයට පත් වෙලා ඉන්න ස්වභාවය තුළදී අපිට මේ හැම ප්‍රායෝගික අත්දැකීමක්ම විඳින්න වාසනාව ලැබෙනවා. ඉතින් අපි හැම දිනකටත් මේ ජීවිතය ප්‍රායෝගික භාවනාවක් බවට පත් වෙන මුළු ජීවිතේම මේ සිතන මතන ක්‍රියා කරන හැම දෙයක්ම ඔබ භාවනාවක් කරගත යුතුයි. ඒ හැම ඉරියව්වකදීම ඔබ ලබන මේ මහා චිත්ත අභ්‍යාසයේ ඒකාන්තයෙන්ම අපිට මේ ජීවිතේදීම මේ ආත්ම භාවයේදීම මේ දුකෙන් නිදහස් වීමේ මාර්ගය විවර නිවුත් කරලා දෙනවා. ඒ නිසා ඒ උතුම් සැනසීමකටපත් වෙන්න අපි හැම දිනෙකටම වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගන්න. පින්වත්නි අපි ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවට මාතෘකා කළේ සේල සූත්‍රය. මාගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අටුත්තර ප්‍රාප කියන ඒ ගම්මානෙ උදකලාව තවත් රහතන් වහන්සේලා දහසක් පමණ දෙනා පරිවාර කරගෙන වැඩලා ධර්මයේ දේශනා කරන මොහොතකදී මේ ගම්මානේ වැසි සේල කියලා ප්‍රඥාවන්ත බ්‍රාහ්මණේ හැම කෙනාම ගිහින් ලෝකුරා බුදුරජාණන් වහන්සේගෙන් සද්ධර්මය අහලා ඒ වගේම සෙන්සිල්ලට පත් වෙන නිසා මේ ධනවත් වූ මේ සේල බමුණාට දිනක් ලෝකුරා බුදුරජාණන් වහන්සේගෙන් සද්ධර්මය අහන්න ගියා. උන්වහන්සේ ධර්ම දේශනාව කරගෙන යන පිළිවෙල ඒ වගේම ධර්ම ධර්මයේ කෙරෙහි පැහැදිලා මේ සේල බමුණා ඒ ධර්මය දේශනා කළ අවසාන වෙන විට භාග්‍යවතුන් වහන්සේගේ මුනි ශිරිකා කමල් වන්දනා කරලා උන්වහන්සේට ආරාධනාවක් කරනවා. ස්වාමීන් එක දින මගේ දානීය විසන්සේක්වා කියලා. ඒ විලාවේ ලෝකුරා බුදු පියාණන් වහන්සේ නිහඬ වුණා. මොකද උන්වහන්සේ ඇතුළු දහස් සංඛ්‍යාත මහරහතන් වහන්සේලා එතන වැඩ සිටියේ නිසා ඉතින් සේල බමුණා දෙතුන් වතාවක්ම ආරාධනා කරනකොට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා සේල මා විතරක් නෙමෙයි තවත් මේ දහසක් විතර මහරහතන් වහන්සේලා මේ පරිසරයේ ඉන්නවා. ඒක නිසා මේ හැමෝටම දානේ කියලා. ඉතින් ඒ වෙලාවේ සේල බමුණා කියනවා ස්වාමීනි දහසකට නෙමෙයි ලක්ෂයකට උනා දානේ පූජා කරන්න මාසන්තකේ මිල මුදල් තියෙනවා. මම පරිවාර සම්පත්තිය ගමෙන් අරගෙන මම හෙට ඔබ වහන්සේ වෙනුවෙන් මේ දානේ පූජා කරනවා කියලා කිතුන් බුදුරජාණන් වහන්සේ නිහඬව මේ දානේ පිළිගත්තා. ඉතින් සේල බමුණාගේ ගෙදර පසුදා දානේ උදෙසා පින්වත්නි මහා මංගල අසිරියක් ගත්තා. තරුණයෙකුට වෙලා පාරවල් හදනවා, කෝඩාරම් හදනවා, අම්මලා එකතු වෙලා දානේ හදන්න හැදෙනවා. ඉතින් මේ විදිහට කටයුතු ගහලාගෙන සිද්ධ වෙද්දී මේ සේල බමුණාගේ මිතුරෙක් වූ කේණිය කියන බමුණුතුමා තම 500ක් ශිෂ්‍ය පිරිස සමග ආගන්තුකව මේ සේල බමුණාගේ ගෙදරට ආවා. මේ කේණිය බමුණුතුමා පින්වත්නි වේද වේදාන්ත පරතරයට ගිය, ඒ වගේම අංග විද්‍යා පිළිබඳ මහා නිපුණ භාවයක් දක්වන පඬිතෙක්. ඉතින් මේ සේල බමුණාගේ ගෙදරට ආපු කේණිය මිතුරුතුමා සේලමින් අහනවා, සේල මේ මොකද්ද ලබිලහී කරන උත්සවය? හෙට ඔබේ ගෙදර විවාහ මංගල උත්සවයක්ද කියලා. ඒ වෙලාවේ සේල බමුණා කියනවා, නෑ කේනි, මේ විවාහ මංගල්‍යයක් නෙමෙයි කියලා. එහෙනම් බිම්බිසාර මහරජතුමාටු රාජ පිරිසට භෝජන සංග්‍රහයක්ද කියලා. එහෙමත් නෙමෙයි කියලා. එහෙනම් මේ මොකද්ද අපිටත් නොකිය කරන උත්සවය කියලා. ඒ වෙලාවේ සේල බමුණා කියනවා, ඇයි කේනි ඔබ දන්නේ නැද්ද? අර මේ ශ්‍රමණ බව ගෞතමයාණන් වහන්සේ අපේ මේ ගම්මානෙට වැඩම කරලා ඉන්නවා. ඉතින් උන්වහන්සේගෙන් සද්ධර්මය අහන්න මම ඊයේ සන්ධ්‍යා භාගයේ ගියා. මුල මැදගාය ආපත්ත ඒ ධර්මයේ දේශනා කරන නිසා ඒ ගැන පැහැදිලා මම මේ දානෙට උන්වහන්සේට ආරාධනා කළා. උන්වහන්සේ කරන්නේ මේ තවත් දහසක් විතර මහරහතන් වහන්සේලා මේ දානෙට සම්බන්ධ වෙනවා කියලා. ඒ වෙලාවේ අර වේද වේදාන්ත පරතරයට ගිය අංග විද්‍යා පිළිබඳ නිපුණ භාවයට පත් වුණු කේණිය බමුණුතුමාට පාඩම මේක පිළිගන්න කැමති වුණේ නැහැ. මොකද පඬිතෙක්නේ. එයා මේ සේල බමුණා ගැන සේල ඔබ මේ බුද්ධ කියලා කියන වචනේ අර්ථය තේරුම් අරගෙනද මේ මෙහෙම කියන්නේ? ඒ පුද්ගලයා තුළ තෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබ්බද කියලා සේලගෙන් අහනවා. සේල කියනවා, මේ කේණිය මම නම් ඒ ගැන දන්නේ නැහැ. මොකද ඔබනේ ඒ පිළිබඳ නිකුණ භාවයක් දක්වන්නේ. ඒක නිසා මේ මම නම් එහෙම දකින්න මට හැකියාවකුත් නැහැ. නමුත් උන්වහන්සේගේ ධර්මයේ කෙරෙහි පැහැදිලා තමයි මම මේ දානේ පූජා කරන්නේ. හැබැයි ඔබට ඒ ලෝකුරා බුදුරජාණන් වහන්සේ දැකලා උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සෝදිසි කරලා බුද්ධ කියන ධර්මතාවයත් විසක බවට පත් කරගෙන ඒ වගේම ඔබටත් ඒ සද්ධර්මය අසන්න පුළුවන් මේ 500ක් ශිෂ්‍ය පිරිස එක්ක බුදු පියාණන් වහන්සේ බැහැදකින් යන්න කියලා සේල ආරාධනාවක් කළා. ඉතින් කේණිය බමුණුතුමාතුළු 500ක් ශිෂ්‍ය පිරිස ලෝතුරා බුදුරජාණන් වහන්සේ අභිමෝදෙ ගිහිල්ලා සිරිපා කමල් වන්දනා කරලා පසෙකින් වාඩි වෙලා සතුටු සාමීචි කතාවේ යෙදෙන ගමන් මේ කේණිය බමුණුතුමා හොරාට භාග්‍යවතුන් වහන්සේගේ තෙතිස් මහා පුරුෂ ලක්ෂණ සෝදිසි කරනවා. ශ්‍රී බුදු පියාණන් වහන්සේට දැනුණා මේ පුද්ගලයා මේ මාත් එක්ක මේ කතා කර කර හිටියට මගේ මේ තෙතිස් මහා පුරුෂ ලක්ෂණ සෝදිසි කරනවා කියලා. ඉතින් උන්වහන්සේ මේ පුද්ගලයාට සුවසේම මේක තෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැක ගැනීමට සැලැස්සුවා. ඒ වෙලාවේ මේ හේමි බමුණා කල්පනා කරනවා උන්වහන්සේ ගාමන තෙතිස් මහ පුරුෂ ලක්ෂණ තියෙනවා. ඒ වුණාට තෙතිස් මහ පුරුෂ ලක්ෂණ තිබූ පමණින්වත් කෙනෙක් බුදු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා සක්විති රජ වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඒක නිසා ආරාධනා කරන්න ඕනේ කෝකටත් මේ ලෝකේ පාලනය කරන්න කියලා. ඉතින් ඒ වෙලාවේ මේ හේමි බමුණතුමා දිගින් දිගා වෙලා භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරනවා. මේ ඔබ වහන්සේ සේමසේ පුරුෂයෙක් නෙමෙයි තෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන පුරුෂයෙක්. ඒක නිසා මේ ලෝක රාජ්‍ය මේ සමසේ පාලනය කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේට ආරාධනාවක් කරනවා. ඒ වෙලාවේ තමයි භාග්‍යවතුන් වහන්සේ ස්වාමීන් වහන්සේ අනුශාසනා කර ධාතාවෙන් තේනී බමුණතුමාට දහම් දෙසන්න උනේ. අභිඤ්ඤේයං අභිඤ්ඤාතං භාවේ සබ්බංච භාවිතං පහතම්බං පහීනං මේ තස්මා බුද්ධෝස්මි ධාතුන දත යුතුදේ දති මී වැඩේ යුතුදේ වැඩුවෙමි හල යුතුදේ හලමි බමුණ මම බුදු නමත රිසීමි. මෙතන පින්වත්නි වැදගත් වෙන්නේ තේනිය බමුණතුමාට සහ ඔබමට අපි හැම දිනාටම බුදුන් වහන්සේ පැහැදිලි කොට වදාළ උන්වහන්සේ බුද්ධ කියන වචනයට සුදුස්සෙක් වෙන්නේ මොන හේතුවක් නිසාද කියන බව. උන්වහන්සේ වැඩි යුතු ධර්මතා වැඩුවා, හල යුතු ධර්මතා හැදුවා, ඒ වගේම ඒ ප්‍රගුණ කළ යුතු ධර්මතා ප්‍රගුණ කළා. ඒ නිසා තමයි බුදු වෙන්න සුදුස්සෙක් බවට පත් වුණේ කියන්නේ. එතකොට පින්වත්නි අවබෝධ කරගත්ත ධර්මයේ පිළිබඳ ඔබටත් මටත් ඇත්තටම අවබෝධයක් තියෙනවා. එදා මීට අවුරුදු 2500කට පෙර තේනිය බමුණතුමාට ඒ අවබෝධය ලැබුණාසේ අදත් මේ බුද්ධ ශ්‍රාවකයෝ හැටියට අපිට ඒ අවබෝධය තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ කොයි වගේ කෙනෙක්ද කියලා. උන්වහන්සේ දේශනා කළා දත යුතු දේ දතෙමි කියලා. මොනවද ඒ දත යුතු දේ දැක්කා කියලා උන්වහන්සේ දේශනා කළා. ඒ තමයි පින්වත්නි චතුරාර්ය සත්‍ය. මොකද්ද චතුරාර්ය සත්‍ය? මොකද්ද චතුරාර්ය සත්‍ය? දුක්ඛ සත්‍ය. මේ චතුරාර්ය සත්‍ය අපි කාටත් පුරුදුයි. ඉතින් මේ දුක්ඛ සත්‍ය උන්වහන්සේ දැක්කා කිව්වහම අපි මේක න්‍යායාත්මක වශයෙන් යනවට වැඩිය පින්වත් ප්‍රායෝගික අපේ ජීවිතයේදී මේ දුක්ඛ සත්‍ය පිළිසිඳින්න අවශ්‍යයි. ඉතින් ස්වාමීන් වහන්සේට මතකයි මම පැවිදි වෙන්නත් ඉස්සෙල්ලා මම හිතන්නේ සංසාර ගමනක විශාල පුරුදුවක් ජීවිතේ ඇති කරගෙන තිබ්බා. ඒ වගේම ඇති වෙලා තිබ්බා ස්වාමීන් වහන්සේත් මේ නුදුරු ගමේ මේ නුගේගොඩ. ඉතින් කොහොමහරි මම සාමාන්‍ය පෙළ කරන කාලේ අපේ ගෙදරට එහා ගෙදරට කියපින්වත් කුලතිලක කියලා කවුලා. ඉතින් ඒ පාරම්පරාවම දැන් මේ ගිහිල්ලා ඒ නිසා තමයි මම නම් කිව්වේ. ඉතින් ඒ අය කොහොම ජීවිතේ ගත කරාද කියනකොත් පින්වත් මේ අම්මා බලන් පවා හොදන්නේ සාරියක් ඇඳගෙන. ඒ කියන්නේ කුල වංශයි කියන බව. කොහොමහරි එකම එක දුවක් හිටියා. මේ දුව මහා සල්ලිකාර කෙනෙකුට ආවා විවාහ කරලා දුන්නා. ඊපස්සේ මේ දුව මොකද කරේ? අම්මවයි තාත්තවයි මහා ගෙදර කාමරයකට දාලා ඒ මහා ගෙදර මේ පිරිසකට කුලියට දුන්නා. ඉතින් මේ අම්මා තාත්තට සලකන්න කෙනෙක් නැතුව කොහොමද තාත්තා පෙරම මරණයට පත් වුණා? මේ අම්මා මහා අසරණ භාවයකට පත් වෙලා පින්වත් මේ ඒ ගෙදර කාමරේ හිටියා. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ සාමාන්‍ය පෙර කරන කාලේ ඉතින් කොහොම හරි මේ පින්වත් ජනක කියන්නේ දැන් මේ දුක පිළිබඳ සත්‍ය ජීවිතය ඇති කරගන්නකොට මේ අම්මගේ මේ ගර්භාෂය ඒ ශරීරයෙන් එළියට ඇවිල්ලා ඒ අම මේ ගර්භාෂයේ දින දිගේ ඇදගෙන යන මේ මෙලෝවශී ජීවිත මේවා ධර්මයට නගන්න ඕනේ කියන බවයි ස්වාමීන් වහන්සේ මේ කියන්න උත්සාහවන්ත වෙන්නේ. ඉතින් මේ ගර්භාෂයේ දින දිගේ ඇදගෙන යනකොට මේ ගර්භාෂයේ මේ කුණි සතුන් කන දැන් අර දින දිගේ ඇදගෙන යනකොට ඒකට කොච්චර වේදනාවක් දුකක් දැනෙනවද? ඉතින් මේ නිහිමිට ප්‍රේත ලෝකයක් නම් ඒ අම්මව දැක්කොත් සින්වත් නේ කියන්න පුළුවන් ප්‍රේත ලෝකයක් කියලා. ඒ කියන්නේ අපාය දැන් සාමාන්‍ය මනුස්ස ලෝකේ අපාය සම්බන්ධ කරන්නේ. නමුත් මේ අපායගාමී සත්වයෝ මීටත් වඩා දුක් විඳින වැටිනේ නැහැ කියන පස්සේට පත් වෙන්න පුළුවන්. අර අම්මා මෙහින් ඒ කියන්නේ දැන් ස්වාමීන් වහන්සේ එක භක්ති ගානක් අම්මට කියලා හැදෙනින් ගෙන දුන්නා. මම භක්ති ගාන හතරක් විතර පින්වත් අම්මට හොරෙන් ගිහිල්ලා දෙනවා. ඒ 10ක් පෑවක් ඒ 10 පෑවක් අහනවා මේ පොතේ තව මොනවද කන්න තියෙන්නේ කියලා. ඉතින් අර ඒ බඩවැඩ දිගේ මේ මල මුත්‍ර අසුචි එළියට වැగిගෙනෝ ඒ අම්මා බද්දාන කියලා පිඟානක් දුන්නා. පිඟානේ පසුචි. ඒ වගේම සෙනසුරාදේවිදාට සාමනාස හැමදාම උණු වතුර රත් කරලා මේ නාවන ඒ ඇඳුම් ඔක්කොම පිරිසිදු කරනවා. ඉතින් නමුත් අවට පහල අම්මලා එහෙමත් අපේ අම්මට කිව්වේ මේ පුතා බොහොම යවන්න එපා, මේ එයා බැරි වෙලා මැරිලා ප්‍රේතෙක් හරි වෙලා මේ පුතාට කැමැත්තෙන් එහෙම මේ වුණොත් එහෙම හරි ප්‍රශ්නයක් කියලා. අම්ම ඒවා පස්සේ සිද්ධ වෙන දේවල්. නමුත් මේ මාතෘත්වයේ වෙනුවෙන් අපිට යම් පිටක් උපකාරයක් වෙන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම පිටිට කියලා. ඉතින් තේමාව මේ විදිහට මහා සතරපායීය ධර්මතාවයක් මාර මෑණියන්ගේ ජීවිතය තුළ දකින්නට ලැබුණා. ඉතින් මේ අද්දකීම් ජීවිතයට නගනකොට ඒ ගිහි කාලේ වුණත් ස්වාමීන් වහන්සේගේ හදවතින් එනව ප්‍රශ්නේ තමයි මේ භව ගමනේ විසිතුරු ඔබ විඳින්න කැමැති වන්නේ නේද කියලා. මේ දුක්ඛ සත්‍ය අපි තුනක් තියෙනවා. මේ අපි තුනට සිතිකම් කරලා බැලුවොත් රෝග කීයක් තියෙනවා. ඒ රෝග පිළිබඳව මේ ධර්ම ධර්මයට ස්වාමීන් වහන්සේට පවද්දීමක් ලැබුණා. මේ මහරගම පිළිකාරෝහලේදී අපි ඒ කාලේ ශිෂ්‍ය සෝ සේවා වැඩසටහනක් කරා පිළිකාරෝහලේ. ඒ පිළිකාරෝහලේදී මේ ගර්භාෂ පිළිකාවක් ඇති සම්ම කෙනෙක්ගේ ඒ අම්මගේ මුළු ශරීරයේ පුරාම දුඹ ගෙඩි වූ ප්‍රමාණයට ශරීරයේ ලේ සැරව ගලන විශාල ගෙඩි. ඉතින් මේ අම්මව දාලා තිබ්බ රෙක්සින් එක කොහොම හරි දුර්ගන්ධය කියන්නේ ස්වාමීන් වහන්සේට තාමත් අසුභ භාවනාවක් වඩනවා නම් මට අර ගිරවෙක් වගේ කේසාලෝමානකා දන්තා තතෝ කියලා එහෙම කියන්න ඕනේ නැහැ. තාමත් ඒ දුර්ගන්ධය මගේ නහයි තියෙනවා. ඒ වගේම තාමත් ඒ මම ගත්ත සංඥාව අසුභ සංඥාව තාමත් මගේ හිතේ තියෙනවා. ඉතින් මේ අම්මා ඒ පැත්තට හැරෙනකොට ඒ පැත්තට ගෙඩි පොඩි වෙලා සැරවලේ ගලලා මේ පයින්ට් එකක් සැරව පයින්ට් එකක් විතර එකතු වෙනවා. මේ පැත්තට හැරෙනකොට ඒ පැත්තේ වේදනා දෙනවා, දුර්ගන්ධය දෙනවා. ඒ ඇත්තට මේ හැම සිද්ධියක්ම දැක්ක මම මනසින් කල්පනා කරේ තින්වත් මේ නේද භව ගමන කියන්නේ. ඔබ මේ භව ගමන යන්න කැමති වෙනවා නම් මේව විඳින්න කැමති විය යුතුයි කියන බව. ඉතින් ඒ බය සිතට ඇති කරනකොට එහෙම නැත්නම් මේ දුක පිළිබඳ තින්වත් මේ සත්‍ය අවබෝධය ඉතාමත් සල්පයක්. දැන් මේ පැත්ත දුක නම් අර පැත්ත ලැබුණාන් පස්සේ සෞම්‍ය නම් තරගා මේ පැත්ත අල්ලනවා. දැන් අපි කැන්සර් කේදීම දැක්කා සමහරක් වෙලාවට. දැන් අපි දන්නවනේ අපේ මේ නිය පිටක්වත් කැඩෙනවට අපි කැමති නැහැ කියලා නේද? ඒ තරම් මේ කයට ආදරෙන් නිය මේ අල්ලගෙන ඉන්නේ. නමුත් වෛද්‍යවරයෙක් ඇවිල්ලා කිව්වොත් මේ නිය දිහා බලලා මේ නිය පොත්ත හිට අරන් දාන්න ඕනේ, ඒකේ කැන්සර් එක තියෙන්නේ කියලා. ඒ රෝගියා කැමති වෙනවා නිය පොත්ත අරන් දාන්න. මොකද එයාගේ භවතගන්න පිළිබඳව යා දැඩි ආශාවක් තියෙන නිසා. ඒ වගේම මේ වෛද්‍යවරයා ඊළඟ දවසේ ඇවිල්ලා කිව්වොත් නිය පොත්ත නෙමෙයි ඒ කකුලේ ඇඟිලි ටිකම අයින් කරන්න ඕනේ කියලා මේ ඒත් කැමති වෙනවා. මම ජීවත් වෙනවා නම් ඒ කකුලේ පහම ඇඟිලි කපල දැම්මත් මට ප්‍රශ්නයක් නෑ. ඊළඟ දවසේ වෛද්‍යවරයා ඇවිල්ලා කිව්වොත් මේ කකුල් දෙක කපල දාන්න ඕනේ, මේකටත් පැතිරිලා කියලා ඒ කැමති වෙනවා කියනවා. ඉතින් මේ ශරීරයේ කෑලි 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 වලට කපල අන්තිම හුස්ම රැල්ල පවතින මොහොත දක්වා මේ ශරීරයේ පිළිබඳව මොන තරම් ඇල්මක්, එහෙම නැත්නම් මේ භවයේ පිළිබඳ කොයි තරම් ඇල්මක් තියෙනවද කියන බව අපේ ජීවිත වලින් පින්වත් අපිට එක සානන්සේ කියුවේ අර ප්‍රායෝගික ජීවිතේ අපිට ලැබෙන හැම අත්දැකීමක් මේක මේ දුකට මේ ඒ කියන්නේ මේ ධර්මතාවලට සිත නගා ගන්න කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ අවුරුදු 20ක්ම මේ අරණ්‍ය වාසයේ හිටියා. නමුත් මට ඒ අත්දැකීම ලැබුණේ නැහැ. නමුත් මම මේ පාමන්කඩ විජිතාරාමයට වැඩියට පස්සේ ඒ විතාරාමයට අල්ලපු වත්තේ හිටියේ මහා කුලවන්ත කියන කාන්තාවක්. ඉතින් කොහොම හරි දරුවෝ ඉංගලන්ත ඇමරිකාවේදී මේ ස්වාමියාත් දෙහි නැති වෙලා තියෙන කොහොම මේ කාන්තාවට මානසික රෝගී තත්ත්වයක් තියෙන්නේ නැති කොහොම හරි එය සුරතලයට හැදුවේ බල්ලු 25ක් විතර. ඉතින් කොහොම හරි මේ ගිය විසක් පොයට ස්වාමීන් වහන්සේ ටික ටිකාවේදී මේ මොන සූත්‍රයෙන් ධර්මයක් දේශනා කරන්නද කියලා. එහෙම ටික ටිකා ඉන්නකොට තමයි මේ ඒ ගේපැත්තේ තියෙනවා විශාල මේ කුණු ගලක් එනවා. ඉතින් ඒ වගේ මේ රූප වාහිනියත් ඔන් කළා මේ ඒකත් නිවෙන්නේ නැතුව සතියක් විතරම එක දිගට වැඩ කරනවා. කොහොමද යාර ඩෙන්ගු චෙක් කරන මහතුරුවා මගෙන් එන සාංශ ඒක විතර කවුරුත් නැද්ද කියලා. මම කොහොම මෙහෙම අම්ම කෙනෙක් නම් ඉන්නවා. එයා ඉතින් ගේය තුල ඉන්නේ. එහෙම එළියට එන්නේ නැහැ කියලා. කොහොමද මේ මහත්තයා බටෙන් චෙක් කරලා ගියා. එහෙම නිසාත් ගේ ඇතුළ ගැලුවේ නැහැ. කොහොමද යාර වීකුණු ගඳ එන හින්දා මේ අවට පහල ගෙවල් වලට කිව්වහම ඒ ගෙවල් වලින් ඒ ධාන්‍ය ඥාති පුත්‍රයෙක් කිව්වහම එයා ඇවිල්ලා බලනකොට අර අම්මා ගේ ඇතුළෙම මැරිණ. ඇයගේ මලතුන පින්වත්නි අර ඇති කරපු බල්ලු අර 25ක් විතර බල්ලුන් ඒ ඇඟට නැගලා අර මලතුන භාගයක් කාලා. මේ ඒ කුණු ගඳයි ඒ ජීවිත ගැන ඊළඟට ඒ පැවතුම් ගැන මේ වගේ සිහිපත් කරනකොට පින්වත්නි මේ දුක්ඛ සත්‍ය කියන මහා පුදුම ධර්මතාවයක් හැටියට පිටට දැනෙනවා. අර ස්වාමීන් වහන්සේ කිව් දැන් අර මල තුනක ස්වභාවයක් දකින්න නම් අනුසෝහන කරම යන්න ඕනේ. ඉතින් මේ නගරයකදී මෙහෙම අත්දැකීමක් ලැබෙනවා කියන එකත් මහා පුදුම දෙයක්. ඉතින් ඇත්තටම ඒවා දිහා බැලුවාම තේරෙනවා මේ දුක පිළිබඳ වූ ධර්මතාව. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ ජාති දුක, ජරා දුක, අනිතික තියන් ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්. දැන් මේ අනිත් ටිකක් ඊළඟට අප්පීහි සම්පතෝ යේහි. දැන් සිංහලේ සාංශික කියන්න ඕනේ දන්නවනේ. මොකද ඒ ටිකම අපිටත් තියෙන හින්දා. ඒ නිසා මේ දුකෙන් නිදහස් වෙන්න බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා ඒ ශාන්තිනායකයන් වහන්සේ විෂයාසංකේය කල්ප ලක්ෂයන්ම පිරු මහා මේ ඒ ආර්ය ගවේෂණයේ ප්‍රතිඵල ඔබටත් මටත් කියා දුන්නා. මේක අමුතුවෙන් අයිත් කරන්න දෙයක් නැහැ. මේක තමයි දුක කියන්නේ කියලා. ඉතින් අපි කාටවත් අභියෝග කරන්නත් බෑ. ඔබ වහන්සේ එහෙම කිව්වට අපිට එහෙම දුමක් නැහැ කියලා. නේ හදවතින්ම පිළිගන්න සිද්ධ වෙනවා. මෙහෙට ගියත් ලංකාවේ ගියත් එංගලන්තෙට ගියත් කොහෙට ගියත් මේ දුක් ගොඩම තමයි හැම දෙනාම තියෙන්නේ. ඊළඟට උන්වහන්සේ මේ සේල බමුණා මේ කේනිය බමුණාට ප්‍රකාශ කරනවා මේ හැබැයි මේ දුක නිකන් ඇති වෙන්නේ නැහැ කියලා. නිකන් ඇති වෙන්නේ නැහැ. දැන් අපිත් මේ දුකටපත් වෙලා තියෙනවා. මේකට හේතුවක් තියෙනවා. මේ හේතුව තේරුම් ගන්න නැතුව දුකට පිරියම් කරගෙන තින්වත් හිතියට මේක විසඳීමක් ඇති කරගන්න බැහැ. මේ හේතුව උන්වහන්සේ දේශනා කරා. මොකක්ද හේතුව? තණ්හා. මොන වගේ තණ්හාවක්ද? කාම තණ්හා, භව තණ්හා, විභව. මේ තණ්හාව නිසා තමයි තින්වත් මේ දුක ඇතිවීමට හේතු සැකසෙන්නේ. එතකොට අපි මේ සිහි සති සමාධි ප්‍රඥා උපදවාගෙන මේ වීර්යවන්ත වෙන්නේ මේ තණ්හාව කියන ධර්මතාවයේ සිතෙන් ප්‍රහාණය කරන්න. දැන් දම් දෙන්නවා කියන ධර්මතාවයේ කරන්නේ තේරෙන්නේ. භවනා කරනවා කියන ධර්මතාවයේ කරන්නේ තේරෙන්නේ. ඒ වගේම අනිකුත් ඒ ධර්මයේ වෙනුවෙන් අපි කරන සෑම ධර්මතාවයක් නැතිවම සිද්ධ කරන්නේ මේ අතහැරීම කියන ධර්මතාවයේ සිටේ දියුණු කියුණු කරන්නේ. ඉතින් මට මතකයි අපි ඉස්සර මේ මහරගම ධර්මායතනයේ සීල සමාදානයේ සම්බන්ධ වෙලා සිටී කාලේ මණී මහානායක ස්වාමීන් වහන්සේ මේ වැඩ සිටී කාලේ ඉතින් දැන් දවල් දාණය සම්පාදනය වෙන වෙලාවකින්වත් ඉතින් ඒ විහාරස්ථානයේ ගොඩක් ඉඩ පහසුකම් තියෙන හින්දා ඔය සල්ලි බාගේ තියෙන කාර් බාර් තියෙන අය ඉතින් ඇවිල්ලා කාර් වලින් ඇවිල්ලා කාර් එක ළඟම පැදුරක් දාලා ඒගොල්ලන් ගෑර ගෙදර පිරිස ඒකේ වාඩි වෙලා වැඩ කාර්යය තමයි ගාමිදලා. ඉතින් මදී මහා නායක ස්වාමීන් වහන්සේ අනුශාසනා කරලා ඉගෙනලා වඩිනකොට දවසක් මේක දැකලා කිව්වා මේ කවුරුවත් මේ කාර්වලින් එන අයවත් මේ ගෙදරින් දාන දෙන්න එපා කියලා. ඒ මොකද මේ අතුරන් සිරගත් දාටවත් මේ සමබවක් හිතේ ඇති වෙන මම කියන කොටස ගන්නකට දාන සමත් වෙන්න ඒක නිසා ප්ලාස්ටික් පිටානක් විතරක් ගේන්න අනිත් කිසිවක් ගේන්න එපා කියලා. ඇත්තටම පින්වත් අපි සමහරක් වෙලාවට මේ ප්‍රතිපදා කරන්නේ ගියාම මේ මම කියන ධර්මතාවයේ ඉදිරියට දාගෙන මහා විකෘති ධර්මතා ඉෂ්ට සිද්ධ කරනවා. ඒක නිසා මේ දුකෙන් නිදහස් වෙන්න යම් දවසක අපිට ලැබෙන්නේ පින්වත් මේ මමත්වයේ එහෙම නැත්නම් මමායනේ කියන මේ ධර්මතාවයේ සිටින් ඈත් කරගන්න. එහෙම නැත්නම් නැති කළා දාපු දවසටයි. ඉතින් ඒක නැති කරන්න කරන උපක්‍රමය තමයි භවනා. මේ සීය පිළිය වාගේ ඊළඟට අර මම කියන්නේ කවුද සක්කායයේ පිළිබඳ අවබෝධය. මේ විදිහට එකින් එක එකින් එක තේරුම් අරගෙන මේ සංඛාව දුරු කිරීම තමයි අපේ සිතෙන් අපි සිද්ධ කරන්නේ. ඊළඟ උන්වහන්සේ මේ කේනිය බමුණුතුමාණෝ කේනිය ඒ විතරක් නෙමෙයි හේතු විතරක් නෙමෙයි මේ හේතු නැති කරන ක්‍රමවේදයකට තියෙනවා කිය. ඒ තමයි දැන් අපි මේ කරන ධම්මානුධම්ම ප්‍රතිපදාව. මේක අමාරුවෙන් වුණත් පින්වත් කරන්න ඕනේ. මේ ලැබිච්ච අවස්ථාව නැවත අපට ලැබෙයි කියලා හිතන්න පුළුවන් කමක් නැහැ. ඇත්තටම දැන් මේ ආචාර්යතුමා ඇතුළු මේ සත්පුරුෂ පිරිස ඇත්තටම මේ අපි හැමදෙනෙකුටම භාග්‍යවන්තව මේ ජීවිතේ ලැබිච්ච මහා සත්පුරුෂ භාග්‍යයක්. මොකද හැම කෙනෙක්ම මේ ලෝකේ වැඩිම සංවිධානය කරන්නේ මේ ආයතන හය පිනවන්න උවමනා කරන දේවල් නෙමෙයි. සමහරක් වෙලාවට මේ භාවනා පන්ති එහෙම නැත්නම් ඒ විවිධ දේවල් වලට ගියත් ඒවත් බලනකොට ෆැෂන් ෂෝ වගේ නේද? අර සාමාන්‍යයෙන් දැන් අභිධර්ම පන්ති යනවා, භාවනා පන්ති යනවා. නමුත් ඒ අතරේ කතා බහ කරාම ඒ අයට තමයි වැඩිම ඉවසන්න බැරි. දරන්න බැරි. ඒකෙතර කොහොමද වැඩිම රණ්ඩු වෙන්නේ අභිධර්ම පන්ති යනවා. වැඩියෙන්ම රණ්ඩු වෙන්නේ දරුවන්ට වෙනස්කම් කරන්නේ සමාජයේ විවිධ විෂමතා ඇති කරන්නේ මේ ගොඩාක්ම මේ පන්ති වලට යනවා. ඒ මොකද හරියට මේ පන්ති ක්‍රියාත්මක වෙලා නැති නිසා. ඉතින් මේ මහත්මලා මේ කරන සත්පුරුෂ ව්‍යායාමය මොකද මෙහෙම එකතු කරගන්නවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි නේද? දැන් මෑණියන්ලා මේ පියතුමන්ලා කල්පනා කරනවා ඇති මේ ගෙදරින් මේ කය දෙක ගැළවිලා එනවා කියන්නේ ලේසි වැඩක්ද කියලා නේද? ඒ ලේසි වැඩක් නෙමෙයි. මොකද මේක සංග්‍රාමයක්. ඒක නිසා මේ ධර්මතා සත්පුරුෂ එකතුමින් සිද්ධ වෙන මොහොතකදී අපි හැමදෙණෙකුටම මේ දුකින් නිදහස් වෙන්න කියන උතුම් සැනසෙල්ල මේ තමන්ගේ හදවත තුළම පවතින. ඒක නිසා එදා තේනිය බමුණුතුමා ඇතුළු 500ක් ශිෂ්‍ය පිරිසට මේ චතුරාර්ය සත්‍ය දේශනා කරන වෙලාවේදී ඒ කේනිය බමුණුතුමා ඇතුළු 500ක් ශිෂ්‍ය පිරිස සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ඵල මාර්ගාවෝදෙන් අමා නිවනට පත් වූ බව දේශනාවේ සඳහන් වෙනවා. පසුදා සේල බමුණාගේ දාණයට 1500ක් මහා රහතන් වහන්සේලා සමග භාග්‍යවතුන් වහන්සේ දාණයට වැඩම කළා. දාණය අවසානයේ අනුමෙලින් බණ දේශනා කිරීමේදී සේල බමුණාද සෝවාන් ඵල නැණින් අමා නිවනට පත් වූ බව දේශනාවේ සඳහන් වෙනවා. ඒ නිසා පින්වත්නි අපිත් දැන් අද සල්ප වේලාවක් හරි දැන් දේශනාව ශ්‍රවණය කළා. ඒ දේශනාවේ හරය අපේ ජීවිතයට එකතු කරගෙන අපි සල්ප වේලාවක් භවනා කරන්න සූදානම් වෙන්නේ. එතකොට අද ස්වාමීන් වහන්සේ මේ දුකින් හට ගැනීම නැත්නම් දුක කියන ධර්මතාවය කොහොමද අපේ සිතේ හටගන්නේ කියන බව ඒක ප්‍රහාණය කරන්න උවමනා කරන මානසික ඒකාග්‍ර භාවය කොහොමද ඇති කරගන්නේ කියලා. මේ මෞර්ය දූතර ගන්න අපේ මේ බඹයක් පමණ වූ ශරීරයේ තුල තියෙන ආයතන 6. මොකක්ද ඒ ආයතන 6? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේ අධ්‍යාත්ම ආයතන 6ට සම්බන්ධ වෙන බාහිර ආයතන 6ක් තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම. මේ බාහිර ආයතන සයත් අධ්‍යාත්මික මේ අභ්‍යන්තරව තියෙන ආයතන සයත් සම්බන්ධ කරන තැනක් තියෙනවා. ඒක කියන්නේ සිත. නේද? එතකොට අපි හිතමු රූපයක් දකින්නට නම් මොන විදිහකට සම්බන්ධය ඇති වෙන්න ඕනේ? ඇස්සයි සිතයි බාහිර රූපය. ඒ ඇති වුණාම තමයි චක්කු විඥානය කියන ධර්මතාවය ඇති වෙන්නේ. ඉතින් මෙච්චර දුර යන්න නැතුව මේ ඇස අනිත්‍යයි කියන බව කෙනෙකුට තේරුණොත් යම් දවසක කොහොමද ඇස අනිත්‍ය කියන්නේ කියලා. ඒක දැන් ස්වාමීන් වහන්සේට මතකයි දවසක් අපි ඇමරිකාවේ එක වැඩසටහනකට වැඩම කළා. අපි ස්වාමීන් වහන්සේලා මේ සාකච්ඡාව කරද්දී ඇමරිකන් මහත්මයෙක් පැත්තකට වෙලා අහගෙන හිටියා. ඒ කියන්නේ අර බාහ්‍ය දාර්ශනික මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම පාඩේ. ඉතින් දුක දුක පමණින් නැවතින්න ඇසු ඇසු පමණින් නැවතින්න ඒක තමයි මගේ ධර්මයේ කියලා කෙටියෙන් දේශනා කරේ. දවසක් ඒ මහත්ය සානසර දුරකටනේ කතා කරා. ඉතින් මම හෙව්වා මහත්ය මේ දවස්වල සිත වඩනවාද කොහොමද භාවනාමයට හොඳයි ස්වාමීන් වහන්සේ මේ අර ඔබ වහන්සේලාදා සාකච්ඡා කළ දුක දුක පමණින් නැවතින්න මම දැන් ඒ කොටස තමයි භාවනා කරන්න කියලා. ඉතින් මම ඇහුවා මේ දුටු දුටු පමණින් නවතින්නේ කොහොමද කියලා මට පැහැදිලි කරන්න. එතකොට ඇස අනිත්‍ය බව තේරුම් ගන්න නම් භාවනා කරලා මේ ඒ කියන්නේ අසුභ භාවනා. එහෙම නැත්නම් මේ අනිත්‍ය දුක් අනාත්ම ස්වභාවය පිළිබඳ තේරුම් යන්න නිත්‍ය සංඥා විදදාන ඇස පිළිබඳව නිත්‍ය සංඥා විදදාන උමනා කරන භාවනාවේ වැඩිමක් සිද්ධ වෙනවා. ඒ වගේම මෙහි අර මේ පංචෝපාදානස්කන්ධයේ හට ගැනීම පිළිබඳ මහා ගැඹුරු භාවනාවක් කර කෙනෙකුට තමයි මේ දුටු දුටු පමණින් නවතින පුළුවන්කම තියෙන්නේ. අර මහත්යට ඒ ගැන පැහැදිලි කරලා දෙනකොට ඒ මහත්යෝ අනේ සානන්ත මම මේ උඩින් හිතුවට මේක කොයි තරම් ගැඹුරු දෙයක්ද කියලා. දැන් අපි අනිත්‍ය අනිත්‍ය කියලා ඕන තරම් කියනවා. නමුත් අනිත්‍ය වන්නේ කොහොමද කියලා සම්මාශණය කරනකොට ඒක මහා ගැඹුරක්. ඒ ගැඹුර තේරුම් ගන්න අපේ හදවත සම්මාශණ ඥානෙ දියුණු වෙනවා නම් අපිට පුළුවන් වෙනවා මේ දුකෙන් මිදහස් වෙන්න. ඉතින් යම් දවසක ඔබට මේ අනිත්‍ය පිළිබඳව වැඩි අවධානයක් ඕනේ. ඇස පිළිබඳ වූ අනිත්‍ය සංඥා පහළ වුණොත් මේ ඇස කියන්නේ මේ වගේ දෙයක්, මේ විදිහටයි නිර්මාණය වෙලා තියෙන්නේ, ඒක සතර මහා භූත ධාතුන්ගෙන් හැදිච්ච, ඊළඟට ඒක නාම රූප වලින් බෙදලා මේ විදිහට ඇස පිළිබඳ වූ අනිත්‍ය සංඥාවක් අපේ සිතේ ඇති කර ගන්නවා නම් බාහිර රූපයේ පිළිවෙල ප්‍රශ්නයක් තියෙනවද? නැහැ නේද? ඇස අනිත්‍ය නම් බාහිර රූපයක් අනිත්‍යයි. ඒ බාහිර රූපය අනිත්‍ය නම් ඒ සම්බන්ධ වෙන සිත අනිත්‍යයෙන් චක්කු විඥානය නිත්‍යයි. අනිත්‍යයි. ඒ නිසා උපදවන්නා වූ සුඛ දුක් උපේක්ෂා වේදනා නිත්‍යයිද? අනිත්‍යයි. එහෙනම් ගැටලුවක් නැහැ. ඒ මූලික ගැටලුව සංසිඳවා ගත්ත තැනදී අනිත් ආයතන හයදම මේ විදිහට තමයි. ඉතින් ස්වාමීන් වහන්සේ පළවෙනි ආයතනය අරගෙන ස්වාමීන් වහන්සේක පිළිවෙල සත්‍යානාවන් කරනවා. මේ මෞපිය දූ දරුවෝ තේ හිතන්නේ විදිහට හිතලා ඒ සත්‍යඥා මෙමාවල විදිහට සාර්ථක වේලාවක් භාවනා වේ දෙන්න කවුරුත් සාර්ථක කියන්නේ. එස් හේතු නිස්සාරකතින්ද වහා වෙනස් වී යනින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි. රූපය හේතු නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි. සිත හේතු නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි. ඇසයි සිතයි රූපයයි එකට එකතු වී සැකසුනා වූ චක්කු විඥාණය මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. චක්කු විඥාණය හේතු නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි. චක්කු විඥානය නිසා හටගත්තා වූ සැප වේදනා බෝධ දුක්ඛ වේදනා බෝධ අදුක්ඛම සු වේදනා බෝධ හේතුන් නිසා හටගත් හේින්ද වහා වෙනස් වී යන හේින්ද අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, සිත අනිත්‍යයි, චක්කු විඤ්ඤාණය අනිත්‍යයි. චක්කු විඤ්ඤාණය නිසා හටගත් සැප දුක් උපේක්ෂා වේදනා බෝධ අනිත්‍යයි. අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි. අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි. අනිත්‍යයි දුක්ඛයි විපරිණාමයි. අද අපි සද්ධර්ම සම්මාර්ෂණයට යොමු කළේ ඇස පිළිබඳ වූ ආයතනය, ඒ වගේම බාහිර ශබ්දය පිළිබඳ වූ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා සකසනා වූ චක්කු විඥානය, ඒ වගේම ලැබෙන සැප දුක් උපේක්ෂාව, සියලු දෙකේ අනිත්‍ය ධර්මතාවය. ඉතින් මෙහි ගැඹුරට සම්මර්ෂණය කරන්න පුළුවන් ඇස පිළිබඳ වූ ධර්මතාවය අරගෙන ඇස අනිත්‍ය වෙන්නේ මොන හේතුවක් නිසාද කියලා. එහෙම සම්මර්ෂණය කරනකොට අපිට ගැඹුරින්ම තේරෙනවා මේ ඇසේ තියෙන යථා ස්වභාවය නම් විරතුරුව කැඩෙන, බිඳෙන, විනාශ වෙන ස්වභාවයක් තියෙන්නේ. ඒක හේතුව සතර මහා භූත ධාතුන්ගෙන් හැදිච්ච දෙයක්. ඒ වාගේ මෙහි ගති ස්වභාවය නම් නිරතුරුව ලුච්ඡති පලුච්ඡති, කැඩෙන, බිඳෙන, විනාශ වෙන ස්වභාවය කියලා. ඉතින් මේ අවබෝධය අපේ ජීවිතය තුළ ඇති වෙනකොට අපට මහා විශාල බරකින් නිදහස් වෙන්න වාසනාව ලැබෙනවා. මම මාගේ මටයි කියලා අල්ලගත් බොහෝ දේ අතහරින්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් එදා භාග්‍යවතුන් වහන්සේ දේවරම් වෙහෙරේ වැඩ සිටිනකොට දණ්ඩපාණි කියන ශාක්‍යෙක් භාග්‍යවතුන් වහන්සේ කරා ඇවිල්ලා මේ උන්වහන්සේගේ ලෝතුරා දර්ශනය ගැන විමසනකොට, භාග්‍යවතුන් වහන්සේ ගැන පැහැදිලි කරනකොට මේ දණ්ඩපාණි තමන් අරගෙන ආපු දණ්ඩ නිකට තියලා මෙහෙම ඔළුව වනලා ඒවලු මේ ධර්මයේ තේරුණා කියලා. නමුත් ඇත්තටම අවබෝධයට පත් වුණේ නැහැ. නමුත් භාග්‍යවතුන් වහන්සේ පස්සේ භික්ෂුන් වහන්සේලා අමතලා කියනවා, මහණෙනි මෙහෙම දණ්ඩපාණි, මම මෙහෙම ධර්මයේ දේශනා කළා, නමුත් ඔබ නිකට වනලාය ඒ තත්ත්වය ප්‍රකාශ කළත් මේ ඔහු අවබෝධඥාණයට පත් වුණ නැහැ කියලා. තව දවසක් භාග්‍යවතුන් වහන්සේ දේවගම්බේරේ වැඩ ඉන්නකොට මේ අස්සයෝ බලන මිනිස්සේ දේවරාම් විහෙරට ඇවිල්ලා අස්සයෝ ටික කන්න ඇරලා භාග්‍යවතුන් වහන්සේ කරා එළඹිලා බුදු පියාණන් වහන්සේට බුදු ඥානයට පෙනුණා මේ පුද්ගලයාට සතර පද ගාථාවක් අනුශාසනා කළා. ඒ සතර පද ගාථා විවරණය කළා ඉවර වෙනකොට මගඵල නිවන් සාක්ෂාත් කරන්න වාසනාව තියෙනවා කියලා. ඒ පද දෙකක් දේශනා කරනකොට මේ අස්සය බලන මිනිස්සය කියනවලු මේ භාග්‍යවතුන් වහන්සේ මේ අස්සය ටික කොහේ ගිහිල්ලාද දන්නේ නැහැ. මං ගිහිල්ලා මේ අස්සය ටික එකතු කරගෙන එන්නම් කියලා. ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේ සිනහ පහළ කරාලු. අර බලන්න ආනන්දේ මේ නිවන කල්දාගෙන යන අය කියලා. ඔබද දන්නේ ඒ මමද දන්නේ නැහැ. මේ මේ තරම් ධර්මයට කැමති මේ තරම් සද්ධර්මය ගැන සැනසිල්ලෙන් ජීවත් වෙන අපි හැම දෙනාටම මේ දුකේ නිදහස් වෙන්න උවමනා කරන මූලික පරිසරය සැකසෙන්නේ සත්පුරුෂ සංසේවනයේ නිසා. ඔබත් මමත් මේ අවබෝධය බෙදා ගන්න තරමට අපට මේ ධර්මයේ සැනසිල්ල අපි ජීවිතවලට එකතු කරගන්න වාසනාව ලැබෙනවා. ඉතින් අද මේ උතුම් පින්කමට ස්වාමීන් වහන්සේට ආරාධනා කළ ඒ පින්වත් මහත්මයාට ඒ සත්පුරුෂ භාවය මම හිතනවා නිවන් දක්නා ජාති දක්වාම අපිට සැනසෙල්ල පිණිස පිහිට වේවි. මොකද වෙන කිසි භෞතික ලාභයක් අපේක්ෂාවක් නැති නිසා නිස්සරණ අධ්‍යාසයෙන්ම මේ උතුම් පින්කම් වලට සම්බන්ධ වෙන්න වාසනාව ලැබුණ නිසා. ඉතින් මම හිතනවා අප මේ උදාරතර වශයෙන් උතුම් සීලයක පිහිටලා ඒ වගේම සද්ධර්මය ශ්‍රවණය කරලා ඒ වගේම කාල වේලාවේ හැටියට භාවනා කරලා ඒ වගේම ධර්මයේ සම්මර්ෂණය කරලා උපදවා ගන්නා වූ සියලු පුණ්‍ය ශක්තිය ප්‍රථම කොට අපවත් ලෝකයක් සම්බුද්ධ ශාසනයක් මේ විහාරස්ථානය මේ දායක මෞර්තිය දූ දර්ශන දෙනාගේම ඉෂ්ඨකාන්ත වූ ආර්ය කාන්ත වූ දිව්‍ය රාජ මණ්ඩලයේ මේ පින් සතුටින් අනුමෝදන් වේවා. ඒ දෙවියන්ගේ දේවාශිර්වාද රැකවරණ ලැබීලා අපට තව තවත් සුවසේ පාරමී පුරන්න පහසු විවරණ සලසා දෙත්වා. ඒ දෙවිවරු පැතුූ බෝධිය අදව මේකින් සුවසේ අමා නිවනින් සැනසෙත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශක්කා ච බුම්මක්කා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. එත්ථාවතා චාමේහි සම්බදං පුඤ්ඤ සම්බදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්ථාවතා චාමේහි සම්බදං පුඤ්ඤ සම්බදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්ථාවතා චාමේහි සම්බදං පුඤ්ඤ සම්බදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සාදු කියන්නේ ඒ වාගේ මා පාපනමින් මිය පරලොව ගිය සියලු ඥාති හිත බඳු මිත්‍රාදී ධර්මයෙන් අනුමෝදන් වේවා. ඕන් සංසාර ගමනේ පින් බලාපොරොත්තු වූ කැත්තේ වීනා මේ පින්කම් දැකලා මේ බුදු බණ අසලා මේ පින් සතුටින් අනුමෝදන්ව ඒ සියලු ඥාති වර්ගයා ගමා නිවනින් සැනසෙත්වා කියලා අපි ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සාදු කියන්න මේ රසකරගත් සියලුම කුසල ආනිසංස ධර්මිය මේ විහාරස්ථානයේ අධිපති වැඩවාසය කරන පූජනීය නායක මාහිමිපාණන් වහන්සේට මහ සංඝ රුවනට මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලාගේ උතුම් ඒ ශාසන අභිවෘද්ධියේ සැනසීමට නිසයි අද අපි මෙවන් පින්කම් මෙවන් ධර්මතා මේ පරිපූර්ණේ කරගන්න ලැබෙන්නේ. ඉතින් උන්වහන්සේලාගේ සීල සමාධි ප්‍රඥා වැඩි දියුණුවට පත් වේවා. අභිධර්ම පဋාණ ආදී ගැඹුරු ධර්ම සිත්සතන් තුළ ජනිත වෙලා උන්වහන්සේලා සෝසේ පාරමී පුරාගෙන අමා නිවනින් සැනසෙන්න මේ පුණ්‍ය ශක්තිය ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා වන්දනා කරමු. ඒ වගේම මේ පින්කමට ස්වාමීන් වහන්සේට ආරාධනා කොට වැඩමවාගෙන ඇවිත් මේ පින්කම් මේ විදිහට සිද්ධ කර මේ ආචාර්ය මහත්මයාතුළු මේ දායක මවපිය දූ දරු සෑම සීල දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. මහත්මලාගේ චිත්ත සංඛාන වඩ වඩාත් සීල සමාධි ප්‍රඥාවෙන් දියුණුවෙන් දියුණුවටම පත් වේවා. තව භවයක් නොලබා මේ ජීවිතයේදීම මේ ආත්ම භාවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ උතුම් පුණ්‍ය ශක්තිය යාව නිබ්බාන වේවා කියලා අපි ප්‍රාර්ථනා වන්දනා කරමු. ඒ වගේම දසම සක්කුසේරුවාගෙන ලේ කිරි කරකවා හදා වැඩූ බුදු අම්මාට ලේන් කඳුලින් සුසුමින් අපේ පෝෂණය කර බුදු පියතුමාට අපට ශිල්ප ශාස්ත්‍රය ආදී මේ ලෝකේ සැනසෙල්ල උදා කර දුන් සියලු ගුරුවරුන්ට ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාගේ ජීවිත අභිවෘද්ධ සැලසී උන්ට චතුරාර්ය සත්‍ය අවබෝධයට පැමිණ පහසු විවරණ ලැබීමට මේ පින්කම් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා වන්දනා කරමු. ලෝකුරා බුද්ධානුභාව බලයෙන් ශ්‍රී සද්ධර්මයේ ආනුභාව බලයෙන් අස්ථාවර පුද්ගල මහා සංඝරත්නයේ ආනුභාව බලයෙන් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ ශ්‍රී දළදා වහන්සේගේ ආනුභාව ශක්තියෙන්ද පින්වත් ස්වාමීන් වහන්සේලා ජීවිත පූජාවෙන් මේ සසුන් නගරේ පුරණා වූ පාරමී ධර්ම බෙලෙන්ද මේ බෝසත් ජීවිත සපිරිවරින්ම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. විසිති සතවර්ෂයක අධික කාලයක්ම දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය කරගන්නේ සුවසේ පාරමී ධර්ම පුරාගෙන ඉක්මන්නාත්ම භාවයකදීම සියලු බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා නිවිසන සී පැමිණ වැඩවදා ශාන්ත සුන්දරමා මහා නිවන් සුවයෙන් සැනසීමටද මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනා වේවා සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදර සිතින් පින් අනුමෝදන් කර නිවන් සම්පත් ප්‍රාර්ථනා කටයුතු සුමීරං දුරතු වැරිලා රෝසතුන් සිත් සිසිල් වේවා සියලු දුක් ගොම් නස් නිවිලා දහම් සුවදින් පද ගැටළු ඉඳ හිට නැගෙන කරමක විසඳුමක් ඒ සමග වේවා. සමාදානයේ සිසිල පැතිරි රෝක සාමය උදා සතු ගුණ බලින් ලොව සැම දෙනාටම සැප ලැබේවා. වැරදි හද හස් නපුරු සිටිවිලි මෙත් සිසිල් බලයෙන් නැතිවා. ලොවට උතුම් ජීවිත බුදු බලෙන් ගෝකරණි නේවා. ලෝතුරා බුදු සසුන බැබරි ලෝක සාමය උදාවේවා. අභිවාදන
නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චක්ඛාරෝ ධම්මා වන්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාථේ සමිඤ්ඤතු ලෝකරා බුද්ධමන බවයි සන දනාට සදා ශාන්තිය යහපත කරතේ සෝපතේ වාදුකේ තෙරුස්සා සෝපතේ වාදුකේ